ගරු කාවින්ද ජයවර්ධන මන්තුමා බුදුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුති ගරු සභාපතිතුමනි මට කාල ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි අපි දන්නවා රටක අයවැයක් ඉදිරිපත් කරනකොට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙත් එහෙමයි. රටේ ජනතාව රූපවාහිනිය ඉස්සරහා ඒ වගේම රේඩියෝ ඉස්සරහා දෙගෙන මේ අයවැය අහනවා. ඒ අයවැය අහනකොට ඒ අය බලාගෙන ඉන්නේ රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වෙනවද? එවගේම සමෘද්ධිය වැඩි වෙනවද? එවගේම අඩු ආදායම් ලාභී පවුල්වලට පෝෂණ මල්ල ලැබෙනවද? ඊට හා සමගාමීව බදු මිල අඩු වෙනවද? ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු වෙනවද? මහපොළ වැඩි වෙනවද? ඩීසල් පෙට්‍රල් ලාම්පු තෙල් මිල අඩු වෙනවද? ඒ වගේම අපනායනය සහ ආනායනය පිළිබඳව තියෙන බදුවල වාසිය රටේ ජනතාවට ලැබෙනවද කියන එක පිළිබඳව. නමුත් ගරු සභාපතිතුමනි මෙවර මේ ඉදිරිපත් වෙච්ච අයවැය තුල මේ රටේ ජනතාවට ඒ වාසනාවන්ත ආකාරයේ හැඟීම ඇති වුණේ නැහැ. මේ රටේ ජනතාව එදා මේ අයවැය අහගෙන ඉඳලා බලාගෙන ඉඳලා කලකිරීමට තමයි ලක්ුණේ. ඒ වගේම අපි දැක්ක සමහරක් ජනමාධ්‍ය ඔස්සේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ තියෙනවා මේක මෙලෝ රහක් නැති අයවැයක් කියලා. ඒකට හේතුව තමයි මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වයත් එක්ක අද රටේ ආර්ථිකය කඩාගෙන වැටලා තියෙනවා. මේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද? මේ සෞඛ්‍ය අංශවලට පහසුකම් දීලා මේ සෞඛ්‍ය අංශ ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ රටේ ජනතාව බලාගෙන හිටියා. 20:21 වෙනකොට මේ රටේ පමණක් නෙමෙයි ලෝකේ කොරෝනා තත්ත්වෙ කොහෙට යයිද කියලා අපිට කියන්න බෑ. අපිට අනුමාන කරන්න බෑ ගරු සභාපතිතුමනි. හැබැයි අපේ රටේ සෞඛ්‍ය අංශ අවම පහසුකම් යටතේ මේ රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ සේවාව ක්‍රියාත්මක කරනවා. ඒ සෞඛ්‍ය අංශවලට අවශ්‍ය කරන පහසුකම් ටික මේ අයවැයෙන් ලැබෙයි කියන විශ්වාසයෙන් රටේ ජනතාවත් සෞඛ්‍ය අංශත් හිටියා. හැබැයි ඒ දේ සිද්ධ වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. ඒ වගේම අපි බලාපොරොත්තුෙන් හිටියා තව PCR යන්ත්‍ර වැඩි වෙයි, වෙන්ටිලේටර්ස් වැඩි වෙයි, රෝහල් වල තියෙන අඩුපාඩු ටික निराකරණය කරලා මේවා නවීකරණය කරලා මේ රටේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට මෙන්ම රටේ ජනතාවටත් අසනීපයක්, කරදරයක්, උපද්‍රවයක් ඇති වුණොත් රෝහල්ට ගිහිල්ලා තමන්ගේ පරීක්ෂණ කටයුතු කරලා බෙහෙත් හේට් ටික ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. හැබැයි ගරු සභාපතිතුමනි මේ අයවැයෙන් ඒ කිසිදු දෙයකට මුදල් වෙන් කරලා නැහැ. මේ රටේ පමණක් නෙමෙයි මුළු මහත් ලෝකෙම අද සමස්ත ජන සමාජයෙන් වෙනස් වෙලා තියෙනවා මේ කොරෝනා වෛරසයත් එක්ක. එහෙමනම් මේ අයවැය තුල මේ කොරෝනාවෙන් මේ රට මුදවා ගන්න සෞඛ්‍ය අතින් මේ රට ස්වයංපෝෂිත කරන්න ආරක්ෂා කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා විශේෂයෙන්ම ආර්ථික වශයෙන් මේ රට අද කඩාගෙන වැටලා තියෙන්නේ.
ගරු සභාපතිතුමාට තව විනාඩි 2ක් කාලයක්.
අද ගරු සභාපතිතුමනි මගේ ආසනේ මීගමු ආසනේ ජායලා මං ජීවත් වෙන මගේ ගම අයිසොලේට් කරලා මාස ගණනාවක් තිස්සේ අපේ ජනතාව අසරණ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සංචාරක ශේෂ්ත්‍රය අද කඩාගෙන වැටලා තියෙනවා. අවුරුද්දකට වැඩි කාලයක් සංචාරක ශේෂ්ත්‍රය කඩාගෙන වැටලා තියෙනවා. මේ සංචාරක ශේෂ්ත්‍රය නියැලලා ඉන්න බහුතරයක් තමන්ගේ ශේෂ්ත්‍රය ක්‍රියාත්මක කරන්නට ණයතුරුස්සලා තමයි ඒවා ක්‍රියාත්මක කරගෙන යන්නේ. නමුත් අද ඒ අයට ලැබිලා තියෙන සහනය මොකද්ද මේ අයවැය ඔස්සේ කියන එක අපි ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙමෙයි සංචාරක ශේෂ්ත්‍රයට අදාළ විශේෂයෙන්ම ලීසින් එහෙම නැත්නම් ලීසින් දාලා ගත්ත වාහන ඒ වගේම කුලී රථ රියදුරන් මේ අය අන්ත අසරණ වෙලා තියෙනවා. ඒ විදිහටම ධීවර ශේෂ්ත්‍රය අද කඩාගෙන වැටලා තියෙනවා. රටේ මතයක් තිබෙනවා මේ ධීවර කර්මාන්තයත් එක්ක ධීවර ශේෂ්ත්‍රයත් එක්ක යම් ආකාරයේ කොරෝනා ව්‍යාප්තියේ තිබෙනවා කියලා. ඒක මේ ශේෂ්ත්‍රයට අද ලොකු මරු පහරක් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. රජයේ වැඩපිළිවෙල මොකද්ද? මේ ධීවර ජනතාවගේ ජන ජීවිතය නංවන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියන එක පැහැදිලිව 2021 දී මේ අයවැයෙන් පැහැදිලි කරලා නැහැ. ඒ අයට දෙන සහන මොනවද? ඒ අයගේ පවුල් ආරක්ෂා කරන්නේ කොහොමද? ඒ අයට මාළු විකුණ ගන්න බැරි නම් රජය මැදිහත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේකේ පැහැදිලිව ප්‍රකාශ කරලා නැහැ. ඒ වගේම මේ රටේ අහිංසක හෙදියන් අපි පැහැදිලිව කියනවා බොහොම වගකීමෙන් කියනවා ඒ අයගේ ගමනාගමන පහසුකම් මේ රජය එයා ලබා දෙන්නට අවශ්‍යයි. ඒ අය අන්ත අසරණ වෙලා තියෙන IDH රෝහලේ වැඩ කරන හෙද නිලධාරීන් අපිට කතා කරලා තියෙනවා කීප වතාවක්ම ඒ අයගේ ගමනාගමන පහසුකම් නැහැ කියලා. ඒ වගේම අපි දැක්කා දැන් මේ LPL වැඩසටහනක් ආරම්භ කරන්න යනවා. ඒ පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ එන ක්‍රීඩකයන් ඒ අයව නිරෝධායනයට ලක් කරන්නට ඕනේ. මේ රටේ එක නීතියක් තියෙනවා නම් කොහොමද අපේ රටේ රට විරුවා ලංකාවට එනකොට නිරෝධායනයට ලක් කරනව දවස් 14ක්. හැබැයි මේ ක්‍රිකට් ගහන්න එන ඒ මේ මේ ක්‍රීඩකයන් නිරෝධායනයට ලක් වෙන්නේ නැහැ. එහෙමනම් එක රටක් එක නීතියක් වෙන්න විදියක් නැහැ ගරු සභාපතිතුමනි. ඒ වගේම ගැසට් පිට ගැසට් ගැව්වා. මේ සීනි දෙනවා පරිප්පු දෙනවා කියා 60ට හාල් දෙනවා කියා 100ට සැමන් දෙනවා කියා 100ට ආදරණීය අපේ රටේ ජනතාව ඇත්තටම දන්නවා මොනවද කීයටද ලැබෙන්නේ කියලා ගරු සභාපතිතුමනි. ඒක නිසා මේ රටේ ජනතාව අද ආර්ථික වශයෙන් වැටලා ඉන්නේ, සෞඛ්‍ය වශයෙන් රටම වැටලා ඉන්නේ. මේ රට ගඩ ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ අයවැය තුල නැහැ කියන එක බොහොම වගකීමෙන් කියනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ශාන්ත බණ්ඩාර මන්තුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබිලා තියෙනවා.
ගරු මොලස්නාරුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මම මුලින්ම මේ වෙලාවේදී මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිහිපත් කරන්න අවශ්‍යයි. අපේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවාවක්, අපරිමිත සේවාවක් සිදු කරපු රාමඤ්ඤ මහානිකායේ ගෞරවනීය මහානායක හාමුදුරුවෝ අපවත් වුණා. උන්වහන්සේ අතිශය කැපකිරීමක්, උන්වහන්සේගේ වයස පවා නොතකා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කළා. ඒ නිසා ඒ අපි සමස්තේම ගෞරවයේ උන්වහන්සේට පුද කරනා වගේම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මුලින්. විශේෂයෙන්ම අපේ වර්තමාන අග්‍රාමාත්‍ය, අපේ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අයවැය ඉදිරිපත් කළා. විශේෂයෙන්ම මේ අයවැය තුළ අපි දැක්ක සෑම ශ්‍රේෂ්ඨයක්ම ආවරණය වෙන පරිදි, ඒ වගේම අනාගත පැහැදිලි සැලැස්මක් එක්ක විශේෂයෙන් අපේ වර්තමාන අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත් කරන අත්තිවාරම ධම්මින් මේ අයවැය ඉදිරිපත් කර. එනිසා අපි එතුමාට ප්‍රාර්ථනා කරන මේ 75 වෙනි අයවැය මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා වගේම 80 වෙනි අයවැයත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමයි කියන එක අපි ඉතාම ගෞරවයෙන් මේලාදී මතක් කරන්න ඕනි. විශේෂයෙන්ම මුළු ගෝලීය මේ කොරෝනා වසංගතයේ පැවතින වෙලාවේ, ඒ වගේම ගෝලීය වශයෙන් විශාල ආර්ථික ප්‍රපාතයකට ඇදවැටලා තියෙන වෙලාවක තමයි මේ අයවැය ඉදිරිපත් කරේ. මේ අයවැය මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එහෙම තිබුණා නම් කොයි ආකාරයෙන්ද මේ අයවැය ඉදිරිපත් කරන්න කියන එක අපිට හිතා ගන්න තිබුණා. මේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා කිව්වා මේ ක්‍රිකට් ක්‍රීඩකයන් කොයි ආකාරයෙන්ද එනකොට නිරෝධායනය කරනවද නැද්ද, ඒ පිළිබඳව එයාලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධව මේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය, ඒ වගේම ජාත්‍යන්තර වැති කරගත්ත සම්මුතීන් අනුව තමයි සම්පූර්ණම ඒ නිරෝධායනය වෙලා, ඒ වගේම PCR ටෙස්ට් වලට සම්බන්ධ වෙලා මේ ක්‍රීඩකයන් මෙහෙ එනවා වගේම ඔවුන් වෙන්වෙන් වශයෙන් මේ පහසුකම් සලසලා තියෙන්නේ ඒ ජාත්‍යන්තර නීති වලට අනුගමනය කරමින් කියන එක අපි මතක් කරලා දෙන්න කැමතියි. ඒ නිසා හැම දෙයකටම විරුද්ධ වෙන විදිහට මේ ක්‍රීඩා තරඟ වලට පවා විරුද්ධ වෙන්න අද විපක්ෂයේ තරම් පසුබැහැලා තියෙනවා කියන එක අපි මතක් කරමු. ඒ වගේම එතුමා කිව්වා කොහොමද මාළු ටික විකුණ ගන්න කියලා මේ අයවැයේ කියලා නැහැ කියලා. මාළු විකුණ ගන්න හැටි අයවැයේ කියන්නේ නැහැ. අවස්ථානුකූලව අපේ රටේ ඇති වෙන විවිධ වසංගතයක් එන්න පුළුවන්, විවිධ විපත් වෙන්න පුළුවන්, ස්වාභාවික විපත් වෙන්න පුළුවන්. ඒ අවස්ථානුකූලව රජයක් තියෙන්නේ ගන්න ඕන තීන්දුව తీරන අරගෙන වැඩ කරන්න කියන එක තමුන්නාන්සලා මතක තියාගන්න. දැන් පසුගිය වෙලාවේ කොරෝනා පළවෙනි රැල්ල ආපු වෙලාවේ මාස දෙකක් අපේ රට වහන්න සිද්ධ වුණා. ඒ මාස දෙකේ අපේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න තියෙන හැම යුතුකමක්ම අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපේ රජය කරා සම්පූර්ණ මේ මුදල් වෙන් කරලා දුන්නා. කොයි අයවැය කොතනද තිබ්බේ කොරෝනා රැල්ලක් එනවා ඒ ආවට පස්සේ රට වහන්න වෙනවා ඒ වහපුවම මේ පවුල් වලට රුපියල් 5000 ගන්න දෙන්න ඕනේ ඒක කොහෙද තිබුණේ අයවැයක තිබ්බද අයවැයක් ගේන්නේ අවුරුදු ගානකට පස්සේ ඉතින් ඒ නිසා අවස්ථානුකූලව ගන්න ඕන සියලුම ක්‍රියාමාර්ග මේ ආණ්ඩුව විසින් ගන්නවා කියන එක අපි මතක් කරලා දෙන්න කැමතියි මේ අයවැය පොතේ හැම එකක්ම ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ ඒ වගේම මුල් අසරණට මන්ත්‍රීතුමනි ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා මේ රට බාරගද්දී මේ රටේ සෑම ශේෂ්ත්‍රයක්ම පිරියලා තිබ්බ රටක දියුණුවට බලපාන ප්‍රධානම සාධක තුන ඒ රටේ ආර්ථික ස්ථාවරත්වය ඒ වගේම ආරක්ෂාව ස්ථාවරත්වය ඒ වගේම දේශපාලන ස්ථාවරත්වය මේ ප්‍රධාන සාධක තුනම බිඳ වැටිච්ච රටක් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය මීට අවුරුද්දකට කලින් බාරගත්තේ ඒ නිසා ඒ ආර්ථික වශයෙන් ඇද වැටලා තිබුණු රට දේශපාලන වශයෙන් නන්නස්තර වෙලා තිබුණු රට ජාතික ආරක්ෂාව පිරිහිලා තිබ්බ රට අද ඒ සියල්ලම ශක්තිමත් කරමින් ඉදිරියට ගමන් කරන පහුගිය ඒ අභියෝගාත්මක වසර ජයගත්ත නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක අපි විපක්ෂයට මතක් කරලා දෙන්න කැමතියි විපක්ෂය ඇවිල්ලා කිව්වා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා පළවෙනි දවසේ හුට්ටු පෙරාගෙන කෑ ගැහුවා ගෝඨා ෆේල් කියලා සර් ෆේල් මං කියන්න කැමතියි තමුන්නාන්සෙලා ලප්තොනම ලොප් අර ගම්වල කතාවක් තියෙනවා මූල අසරණට මන්ත්‍රීතුමනි අලියෙකුට වාතයක් යන්න ආපුවාම ඒ අලියා දඟලන දැඟිලි කකුලෙන් පස් විසික් කරනවා හොඬ වැලෙන් ගහනවා තියෙන ගස්වල හැප්පෙනවා ගස්වලට ගහනවා හැම දෙයක්ම කරලා විශාල වශයෙන් අලියා දඟලනවා දැන් බලාගෙන ඉන්න අයද හිතන්නේ දැන් වේරම්බ වාතය පිට වුණා වගේ මේ වාතය ගියාට පස්සේ සම්පූර්ණ පිටිපස්සේ තියෙන ගස්කොලන් හිටන් පෙරලිලා කැඩිලා යයි කියලා හැබැයි දඟලලා අලියාගේ වාත යනකොට සර් ගාලා සද්දයක් එනවා විතරයි විපක්ෂයලා තුනේ ගෝඨා ෆේල් කියලා අමුවට කැම්පේන් එකක් පටන් අරන් අලියාගේ වාතන විච්ඡේදය තමයි අද විපක්ෂයටත් වෙලා තියෙන කියන එක අපි මතක් කරලා දෙන්න කැමතියි අපි කලබල වෙන්නේ නැහැ මොකද මේ සර් ෆේල් කියලා කතා කරද්දී අපිට මේක ඉස්සරලාම තේරුනේ නිකන් අපේ ජනාධිපතිතුමාට කියනවා වගේ කියලා ඒ විපක්ෂ ඉන්නවාද කණ්ඩායම් දෙකක්
ගරු මන්ත්‍රීමා ප්‍රතිමාට තව විනාඩි දෙකක්
කාලයක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට විරුද්ධ කණ්ඩායමක් ඉන්නවා ඉතින් මේකේ අපි බැලුවා මේ ඇත්තටම මේ සර්පේල් කියන්නේ මොකද කියලා ඒ සජිත් ප්‍රේල් කියන එක තමයි මේ ඒ කණ්ඩායම කියන්නේ මොකද ඒ ඇතුලේ ඉන්න විරුද්ධ කණ්ඩායම තමයි මේක ඉදිරියට ගේන්න පටන් අරන් තියෙන්නේ ඉතින් ඒ නිසා අපි ඒවට කලබල වෙන්නේ නැහැ අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ගරු මූල අසරණඩුගේ මන්ත්‍රීතුමනි අපේ විශේෂයෙන්ම මේ අයවැය තුල සෑම ශේෂ්ත්‍රයකටම මුදල් වෙන් කිරීම කරලා තිබෙනවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට ඒ වගේම අධ්‍යාපනයට විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන අපේ රටේ නව අධ්‍යාපන ප්‍රසංස්කරණයකට අනිවාර්යයෙන්ම යා යුතුව තිබෙනවා ඒ අතරතුර අපේ රටේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කරන්න ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරන්න ඒ වගේම අපි ඉතාම ඉහළින් අගය කරනවා වෘත්ති අධ්‍යාපනයේ ශක්තිමත් කරන්න ඒ සිසුන් ප්‍රමාණය වැඩි කරන්න සහ ඒ සිසුන් දිරිගැන්වීම සඳහා මේ වර්තමාන ආණ්ඩුව අපේ මුදල් අමාත්‍යතුමා විශාල වශයෙන් මුදල් වෙන් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ ශක්තිමත් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන සූදානම් කරලා තියෙනවා. මම යෝජනා කරනවා විශේෂයෙන්ම අපේ ඉදිරි කාලය තුළදී නව අධ්‍යාපන ප්‍රසංස්කරණයක් අනිවාර්යයෙන්ම මේ රට තුළ කළ යුතුව තිබෙනවා. ඒකට අවශ්‍ය වටපිටාව දැන් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ වගේම මම යෝජනා කරනවා විශේෂයෙන්ම මුදල් අමාත්‍යතුමාට අපේ අගමැතිතුමාට ඒ වගේ මුදල් අමාත්‍යංශයේ අපේ නිලධාරීන් ඉන්නවා. අපි දන්නවා අද අපේ විශ්වවිද්‍යාලවලට සමත් වෙන දරුවෝ සියලුම දෙනා ගන්න බෑ. ඒ වගේම ඒ දක්ෂතා දක්වන ඒ ඉහළ අධ්‍යාපනයක් ලබන අයට
ගරු මන්ත්‍රී කතාව අවසන් කරන්න
අවසන් කරන විනාඩියෙන් ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන් මේ අධ්‍යාපනය ලබන දරුවන්ට රජයේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණත් රාජ්‍ය අනුග්‍රහය ලැබෙන උසස් අධ්‍යාපනය ඒ ලබා ගන්න පුළුවන් ආයතන තියෙනවා. ඒ ආයතනවල හැබැයි අධ්‍යාපනය ලබා ගන්න වැය කරන්න තියෙන මුදල වැය කරගන්න බැරි කුරුණෑගල පොළොන්නරුවේ හම්බන්තොට ඇතුළු විශේෂයෙන්ම මොණරාගල ප්‍රදේශෝගේ මේ රටේම විශාල සිසුන් පිරිසක් ඉන්නවා. ඒ ඉහළ අධ්‍යාපනය ලබා ගන්න බැරි ඒ මුදල් ප්‍රමාණය නැතිකම නිසා. ඒ සමග යෝජනා කරනවා විශේෂයෙන්ම එවැනි දරුවන්ට උසස් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න ඒ උසස් පෙළ සමත් වෙන දරුවන්ගේ ඉදිරි ගමන යන්න ඔවුන්ට පොලී රහිත ණය මුදලක් ලබා දීමේ වැඩපිළිවෙල අපේ රජයේ මගින් ක්‍රියාත්මක කිරීම ඉතාම කාලෝචිතයි කියන යෝජනාවත් කරමින් විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ අධිකාරී ජනාධිපතිතුමා මේ කෙටි කාලයක් තුළ අභියෝගයක් බාර අරගෙන ඒ වැඩියෙන්ම අභියෝගයක් වුණ ඒ කාල සීමාව සාර්ථකව පසු කරපු නායකයෙක් කියන එක මතක් කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට අද දින සභාවේ අවසාන කතාව ගාමිණී වලේබඩ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අද දිනේ තුල මේ 2021 වර්ෂය සඳහා ඉදිරිපත් කරන්නට යෙදුන අයවැය ලේඛනය පදනම් කර ගනිමින් මේ විපක්ෂයේ ඉඳගෙන කෑ ගහන මීට අවුරුද්දකට කලින් මේ ලංකාවේ රජය ලංකාවේ රාජ්‍ය පාලනය කරපු කැබිනට් එකේ හිටපු අමාත්‍ය මණ්ඩලයේ හිටපු ප්‍රතිපත්තිමේ තීරණ ගත්තු මහත්තුරුද කියලා හිතන ආකාරයට තමයි මේ අය අද මෙතන ඇවිල්ලා හැසිරෙන්නේ. අත් වශයෙන්ම කියනවා නම් මෙන්න මේ අයගේ තියෙන මේ දෙබිඩි අවිනීත අශීලාචාර පුරුද්දහා ප්‍රතිපත්තිය තමයි රටේ ජනතාව අරගෙන එතුමලාගේ කලිසම ඔළුවෙන් ගලවලා නිර්වත් කරලා අද පාරට බස්සලා තියෙන්නේ කියන එක මම කියන්න කැමතියි අපේ ආණ්ඩු පක්ෂය වෙනුවෙන්. මේ අය කතා කරන්නේ අද මේ රට කිසිම ආකාරයක අර්බුදයකට මුහුණ දීලා නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතා සුඛිත මුගිත වෙච්ච ආර්ථිකයක් අපිට බාර දීලා ඒ ආර්ථිකය අපේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් විදිහට අගායතේට ගියා වගේ. දැන් මෙතුමලා එක දිගටම අද කතා කරපු කාරණාවක් තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ. ඔව් අපි බදු අඩු කළා. ඒක ඇත්ත. කාගේද බදු අඩු කළේ? බදු අඩු කළේ මේ රටේ බදු ගෙවන්න බැරි ජනතාවට තමුණ්ඩාන්සේලාගේ යහපාලන බංකොලොත් රජය විසින් බෙල්ලට තොණ්ඩුව දාලා මිරිකලා ගනිමින් හිතපු බඩු ටික තමයි අපි අඩු කළේ. ඒ බදු අඩු කළේ නැත්තම් ලංකාවේ ස්වයන් රැකියා කරන ඒ වගේම පුජ්ජලිකංශේ රැකියා වලින් 64% දීලා තියෙන ව්‍යාපාරිකයන්ට බෙල්ල වල දාගෙන සියදිවි හානි කරගන්න වෙන ආර්ථිකයක් තමයි ඔවුන් උරුම කරලා දීලා තිබුණේ. ඒ බදු සංශෝධනය අපි කළේ ඒකට. අපි ඒ ආර්ථිකය ආරක්ෂා කරගන්න තියෙන වෙළඳපොළ ක්‍රමය ආරක්ෂා කරගන්න නම් මේ නිෂ්පාදන ආර්ථිකය පණ ගැන්වීම සඳහා ඒ බදු සංශෝධනය සිදු කළ යුතු වෙලා තිබුණා. ඒක නෙවෙයි මේකේ තියෙන ලොකුම ගැටලුව. බදු ඉතුරු වෙලා තියෙන්නේ කාටද? මේ යහපාලන නඩය ආරක්ෂා කරපු යහපාලන නඩයට පෝෂණය දීපු යහපාලන නඩය ආර්ථික ඔස්තාර්ලගේ මුදල් ආයෝජනය කරලා තියෙන ඉහළම අග්‍රගණ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න ව්‍යාපාරිකයන්ට විතරයි අද බදු පනවලා තියෙන්නේ. ඒ බදු පනවලා තියෙන්නේ අපි ගෙවන්න පුළුවන් අයට. ඒ අයට බදු පනවීමේ වේදනාව තමයි මේ අය මේ මෙතන ඇවිල්ලා පිට කරන්න කියන කාරණාව අපි ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම තමයි ඒ தත්ත්වයේ සැලකිල්ලට ගනිමින් තමයි මේ ඉදිරිපත් කරපු අයවැය පිළිබඳව අපි අවධානය යොමු කරන්න වෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාව වෙනකොට රටක් විදියට අපි දකිනවා අපි අර්බුද ගණනාවකට මුහුණ දීලා තිබෙනවා. 2015 5-7% අතර ප්‍රමාණයක වර්ධන වේගයකින් පැවති ආර්ථික පසුගිය අවුරුදු 4.5ක් තුළ 1%-2% මන්දගාමි ආර්ථිකයක් බවට 2019 වෙනකොට පත් කරලා තිබුණා. ඒ ආර්ථිකයට පණ දෙන වැඩපිළිවෙලක් මේ අයවැය තුළින් ඉදිරිපත් කළ යුතුව තිබුණා. ඒ සඳහා ප්‍රවේශයක් විදියට තමයි 2019 අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයට පත් වෙනවා සමගම ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ හා සෞභාග්‍ය දැක්ම තුළින් නිරූපණය කළේ. ඒ වගේම තමයි ඒත් එක්කම අපි කාටවත් පිටු දකින්න බැරි COVID-19 පළවෙනි හා දෙවෙනි රැල්ල නිර්මාණය වෙලා සමස්ත ලෝකෙම ගිලගෙන යනකොට එයි ලංකාවේ අපිට උරුම කොටසකුත් අභියෝගයක් ඉදිරියට අපිට ඉදිරිපත් වෙලා තිබෙනවා. අන්න ඒ කොටස සමතික්‍රමණය කරන්නේ කොහොමද, ඒට විසඳුම් දෙන්නේ කොහොමද කියන කාරණාවත් මේ අයවැය ලේඛනයේ ඉදිරිපත් කරනකොට අතිගරු ජනාධිපතිතුමාටත් අතිගරු අග්‍රාමාත්‍ය අපේ මුදල් ඇමතිතුමාටත් අවධානය යොමු කරන්න සිදු වුණු බව අපි ඉතා පැහැදිලිව දන්න කාරණාවක්. වගේම අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින්න ඕනි අද විපක්ෂයේ ඒ කරුණු කාරණා දෙකම අමතක කරලා කතා කිරීම පිළිබඳවත්. ඒ වගේම තමයි මේ අයවැය ජනතා කේන්ද්‍රීය අයවැයක් බවට පත් කරලා තිබෙනවා. කොහොමද එහෙම අයවැයක් බවට පත් කරලා තිබෙන්නේ? ලංකාවේ ජල ජාතික නිෂ්පාදිතය ලබා දෙන සියලුම ශේෂ්ත්‍ර සියලුම ශේෂ්ත්‍ර ආමන්ත්‍රණය කරමින් ප්‍රමාණවත් ආයෝජනයක් හැම ශේෂ්ත්‍රයකටම ගලාගෙන යමින් ආර්ථික වර්ධනයක් ආර්ථික වෘද්ධියක් කරා ළඟා විය හැකි දිගු කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන දර්ශනයකින් යුතු අයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා තිබෙන බව අපි ප්‍රකාශ කරන්න ඕනි. අපි ගමු ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ 2015 වෙනකොට ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ
ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක්
පමණයි. අවසාන කතාව නිසා මේ විපක්ෂයේ මහත්තුරු ගහපු මඩවලට මූලාසන මන්ත්‍රීතුමනි අපි උත්තර දෙන්න ඕනි. එහෙම නැත්නම් රටේ ජනතාව අපි ගැන වෙන වැරදි අර්ථයක් ගන්න පුළුවන්.
මට ඒක විනාඩි කිහිපයක් අවසන් කරන්නත් ඕන.
සමා වෙන්න. 16ක 17ක වර්ධනයක් තිබිච්ච කර්මාන්ත ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ 2කට 3කට බැස්සුවා. මේ ආයවැයෙන් වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය හරහා මේ 2කේ 3 වර්ධනයක් තියෙන ඉදිකිරීම් ශේෂ්ත්‍ර විශේෂයෙන්ම කිලෝමීටර් ලක්ෂේ මාර්ග ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති හරහා 10ක වර්ධනයකට ගෙනියනද මේ ආයවැය ලේකණකින් ලේකණෙන් ඉඩ සලස්සලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි කුසිකර්ම ශේෂ්ත්‍රයේ රටේ ජනගහණයෙන් 50%ක් නිරත වෙලා ඉන්නවා. දල ජාතික නිෂ්පාදයෙන් 10යි 12යි අතර ප්‍රමාණයක් දායක වෙන්නේ මේ කුසිකාර්මික ශේත්‍රයේ. මේ ශේත්‍රයේ වැයුවමුණු හදන්න, පාරවල් හදන්න, ජලපද්ධති හදන්න, නිෂ්පාදනාගාර ගබඩා කරන්න, ගොවියන්ගේ තියෙන ප්‍රශ්න ටික විසඳන්න අවශ්‍ය කරන සියලුම ප්‍රතිපාදන ලබා දීලා තිබෙනවා. මේ හරහා රටේ සුරක්ෂිත ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්නත්, සුරක්ෂිත ආහාර තමන්ගේ රටේ ජනතාවට ලබා දෙන්නත් අතිගරු ජනාධිපතිතුමත්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත්, අගමැතිතුමත් අවධානය යොමු කරලා තිබෙන බව අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමැති. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම ප්‍රකාශ කරන්න ඕනි දිස්ත්‍රික් මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ විදිහට රත්නපුර දිස්ත්‍රික්කයේ මණික් කර්මාන්තයට විශාල බරක් තිබෙන විශාල විදේශ විනිමයක් උපයන දිස්ත්‍රික්කයක් විදිහට මණික් කර්මාන්තයට අදාළ නීති රීති සංශෝධනය කළා. ඒ කර්මාන්තයේ ඉන්න අයට කර්මාන්තයේ පහසුවට කරගෙන යන්න පුළුවන් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරන බවට, නීති රීති වෙනස් කරලා ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වැඩසටහන තුළ අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී රත්නපුර දිස්ත්‍රික්කයේ නගර කීපයක ප්‍රාදේශීය කාර්යාලය වෘත කළා දිනකින් හෝ දෙකකින්
ඒ බලපත්‍ර අවසන් කරන්න
එක විනාඩියකින් නිමා කරනවා. ලබා දීලා මේ ජාතික අරතව්‍යයක් වෙලා තියෙන අවස්ථාවක විදේශ විනිමය උපයා ගන්න ප්‍රධාන මාර්ගයක් බවට මණික් කර්මාන්තේ පත් කළා. රජයට අවශ්‍ය විදේශ විනිමය විශාල වශයෙන් උපයා දෙන දිස්ත්‍රික්කයක් බවට අපේ දිස්ත්‍රික්කේ පත් කරමින් මේ අයවැය ලේකණෙන් කියලා තියෙන සියලු දේවල් යථාර්ථයක් බවට පත් කරගන්න අපේ ශක්තිය ධෛර්ය දායකත්වයේ උපරිම වශයෙන්
ලබා දෙන ස්තුතියි ගරු මන්තුමා. සභාව කල් තැබීම
මහත්ම ස්තුතියි.
මන්තුමනි, පාර්ලිමේන්තුව නොවැම්බර් මාසේ 21 දින පෙරවල් 9:30 දක්වා කල් තැබිය යුතුයි මම යෝජනා කරමි.
ඒ අනුව පාර්ලිමේන්තුව හෙට දින 21 දින පෙරවල් 9:30 දක්වා කල් තැබෙනවා.